Honorable Douglas Devanandan, you have 16 minutes. Or please, Garu Sidney Jayaratnamantuma Mulasana Pemnayadi. Thank you.
Oh, Douglas Devanandamantuma.
Nandri Savayalak. Alamadang Hindra Gaura Urupina Ravakale Indra Dinam Janadibadi Perdamar Matum Swadina Anakulukal Uladangalah Idvatrande Niravanangal Sorvilana Randayati Patumbada Mandakana Varasalavutitatin Mundram Madiputin Vidana Kulunila Vatil Kalandahundu and the Karatukalayim Padivisava that K. வாய்ப்பு வழங்கியமை குறித்து முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இந்த நாடு நிறைவேற்று அதிகாரம், சட்டவாக்கத்துறை மற்றும் நீதித்துறை கட்டமைப்பு என்ற மூன்று வகையிலான நிர்வாகத்தின் கீழ் ஆட்சி செய்யப்பட்டு வருகின்றது. இவற்றில் நிர்வாக வசதிகள் மற்றும் அதிகார பரவலாக்கல் போன்றவற்றை முதன்மைப்படுத்தியதாக நிறைவேற்றாளரினதும் சட்டவாக்க துறையினதும் அதிகாரங்கள் உள்ளூராட்சி சபைகள் மற்றும் மாகாண சபைகள் என்ற வகையில் பரவலாக்கப்பட்டுள்ளன. அந்த வகையில் பார்க்கின்ற பொழுது நாடாளுமன்றத்தில் 225 உறுப்பினர்கள், மாகாண சபைகளில் 455 உறுப்பினர்கள், உள்ளூராட்சி சபைகளில் 7654 உறுப்பினர்கள் என மொத்தமாக 8314 மக்கள் பிரதிநிதிகள் நியமிக்கப்பட்டுள்ளனர். இந்த நாட்டின் சனத்தொகையுடன் ஒப்பிட்டு பார்க்கின்ற பொழுது சுமார் 2452 மக்களுக்கு ஒரு மக்கள் பிரதிநிதி இருப்பதாக கூறப்படுகின்றது. இந்த மக்கள் பிரதிநிதிகளுக்குரிய ஊதியங்கள், வீட்டு வசதிகள், வாகனங்கள், வாகன செலவுகள் ஏனைய சலுகைகள் என பார்க்கின்ற பொழுது அந்த அனைத்து வசதிகளும் இந்த நாட்டு மக்களின் மீதே பெரும் சுமையாக சுமத்தப்பட்டு வருகின்றன. தங்களது பதவிகளுக்கான செலவின சுமைகளை தாங்கிக் கொள்ள இயலாமல் தாங்குகின்ற மக்களுக்கு இந்த மக்கள் பிரதிநிதிகளால் ஏதேனும் சேவைகள் நடக்கின்றனவா என்பது தென்பகுதியை பொறுத்து போதுமான அளவு நடப்பதாகவே தெரிய வந்தாலும் வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் பூச்சியமாகவே இருந்து வருகின்றது. இந்த நிலையில்தான் இத்தனை மக்கள் பிரதிநிதிகள் இருந்தும் இந்த நாட்டின் அனைத்து நிர்வாக செயல்பாடுகளையும் மேற்கொள்வதற்காக என கூறப்பட்டு சுயாதீன ஆணைக்குழுக்கள் அமைக்கப்பட்டன. அதாவது சுயாதீனமான நிர்வாக சேவைகள் முன்னெடுப்பதற்கு என்ற நோக்கத்திற்காக என கூறப்பட்டு இந்த ஆணைக்குழுக்கள் அமைக்கப்பட்டன. அந்த வகையில் இந்த சுயாதீன ஆணைக்குழுக்கள் சுயாதீனமானவையா என்ற கேள்வி இன்று எமது மக்கள் முன் எழுந்துள்ளது. இந்த ஆணைக்குழுக்களை உருவாக்குகின்ற முழுமையான அதிகார மையமாக செயற்படுவது அரசியலமைப்பு சபையாகும். இதில் பொதுமக்களது பிரதிநிதித்துவத்திற்கும் வாய்ப்பு இருக்கின்றது என்ற போதிலும் அரசியல் மயமற்றதான நோக்கத்தை முக்கியமாக கொண்டிருக்க வேண்டிய இந்த சபையில் அதிகமான உறுப்புரிமையை நாடாளுமன்ற உறுப்பினர்களே கொண்டுள்ள நிலையில் அதுவும் ஆளுங்கட்சி உறுப்பினர்களிடையே கொண்டிருக்கின்றது. ஆளுங்கட்சியுடன் பங்காளி கட்சியாக செயல்பட்டு வருகின்ற தமிழ் தேசிய கூட்டமைப்பானது அரசியலமைப்பு சபையில் உறுப்புரிமை பெறுகின்ற நிலையில் அந்த உறுப்புரிமையானது எதிர்கட்சி உறுப்புரிமை ஆகிவிடாது என்பதை அறிந்து கொள்ள வேண்டும். அவர்கள் எதிர்கட்சி என்ற போர்வையில் இருக்கின்ற ஆளுங்கட்சியினரே என்பதில் எவருக்கும் சந்தேகமில்லை. இந்த நிலையில் இந்த ஆணைக்குழுக்களின் நிறுவனங்களின் மூலமாக சுயாதீன தன்மையை எதிர்பார்க்க முடியுமா என்பதே மக்களினது கேள்வியாகும். அதாவது 8,314 மக்கள் பிரதிநிதிகளாகிய அரசியல்வாதிகளால் எதிர்பார்க்கப்பட இயலாத சுவாதீனமான நிர்வாக சேவையினை எதிர்பார்த்து இந்த ஆணைக்குழுக்கள் அமைக்கப்பட்டு அதற்கான ஆணையாளர்கள் உட்பட உறுப்பினர்கள் அதே அரசியல் பிரதிநிதிகளை பரிந்துரைத்து நியமிக்கப்பட வேண்டுமெனில் இந்த ஆணைக்குழுக்கள் எதற்கு? இது இந்த நாட்டு மக்களுக்கு மேலும் ஒரு வீண் செலவாக இல்லையா என்ற கேள்வி எமது மக்கள் மத்தியில் எழுகின்றது. இந்த அரசியல் அமைப்பு சபையின் செயல்பாடுகள் தொடர்பில் கௌரவ ஜனாதிபதி அவர்கள் இதே நாடாளுமன்றத்தில் மிக தெளிவாக தெரிவித்திருந்தார். அவரது கடுமையான விமர்சனத்திற்கு இந்த அரசியல் அமைப்பு சபை ஆளாகியிருந்தது. நாட்டின் தலைவரின் கடுமையான விமர்சனத்திற்கு உட்பட்டுள்ள ஒரு சபையினால் நியமனங்களுக்கான பரிந்துரைகளை பெறுகின்றவர்களை கொண்ட சுயாதீன ஆணைக்குழுக்களின் சுயாதீன தன்மை தொடர்பில் இந்த நாட்டு மக்கள் சிந்தித்து பார்க்க மாட்டார்களா என்ற கேள்வி நியாயமானதாகவே தெரிகின்றது. அரசியலமைப்பு சபையின் செயல்பாடுகள் தொடர்பில் மக்களுக்கு தெளிவுகள் இல்லை. சுயாதீன ஆணைக்குழுக்கள் தமக்காக உருவாக்கப்பட்டவையா என்ற உணர்வுகள் நாட்டு மக்களிடையே இல்லை. இந்த ஆணைக்குழுக்களுக்கு நிறுவனங்களுக்கு தேர்ந்தெடுக்கப்படுகின்ற அதிகாரிகள் எந்த அடிப்படையில் தேர்ந்தெடுக்கப்படுகின்றார்கள் என்ற தெளிவு மக்களுக்கு இல்லை. குறிப்பாக இந்த ஆணைக்குழுக்கள் தமது செயல்பாடு ஒழுங்கு விதிகள் தொடர்பில் உரிய சட்ட கட்டமைப்புக்குள் தமது அதிகார ஆணையை மிகவும் விரிவுபடுத்திக் கொள்ளல் வேண்டும். பரந்த அளவிலான மக்கள் அபிப்பிராய கோரலின் பின்னர் உருவாக்கப்பட்ட தந்திரவாய திட்டங்கள் மற்றும் நடைமுறை சாத்தியமான வேலை திட்டங்களையும் கொண்டிருத்தல் வேண்டும். அதே நேரம் அதனது உறுப்பினர்கள் தொடர்பில் மக்கள் மத்தியில் ஆழ பதிந்துள்ள எண்ணக்கரு குறித்து ஆராய்ந்து பார்க்க வேண்டும். ஆனால் இவையெல்லாம் நடக்கின்றனவா என்பது கேள்விக்குள் மட்டுமே அடக்கப்பட்டு விடுகின்றன. தேர்தல் ஆணைக்குழு உறுப்பினர் ஒருவரே தேர்தல் நடத்தக்கூடாதென கோரி ஒரு பக்க சார்பாக நீதிமன்றத்தை நாடி செல்கின்ற நிலையில் இங்கு சுவாதீன ஆணைக்குழுக்கள் தொடர்பில் எமது மக்கள் எந்த நம்பிக்கையினை கொள்ள முடியும் என்பது குறித்து சிந்திக்க வேண்டியுள்ளது. துறை சார்ந்து மிக திறமையாக செயல்படுகின்ற ஒரு நடுத்தர வயதுடைய ஒருவர் ஒரு அதிகாரியை இத்தகைய ஆணைக்குழுக்களில் தேடிக்கொள்வதே இன்று சிரமமான காரியமாக இருக்கின்றது. அண்மையில் கூட 80 வயதினை தாண்டிய நிலையில், அதாவது 80, 83, 85, 87 வயதுகளில் சில ஆணைக்குழுக்களுக்கு ஆணையாளர்கள் நியமிக்கப்பட்டுள்ளதால் ஆணைக்குழுக்களின் செயல்பாடுகள் தாமதமாவதாக முறைப்பாடுகள் எழுப்பப்பட்டிருந்தன. இளஞ்ச ஊழல் அல்லது ஊழல் பற்றிய விசாரணைகள் ஆணைக்குழுவானது அது ஆரம்பிக்கப்பட்டு கடந்த 25 ஆண்டுகளாக செயற்பாடின்றிய நிலையில் இருந்துள்ளதாக அதன் பணிப்பாளர் நாகையம் கடந்த வருட இறுதியில் ஊடகங்களில் தெரிவித்திருந்தார். இந்த ஆணைக்குழு ஆரம்பிக்கப்பட்ட காலத்திலிருந்து அதுவரையில் ஒரு பட்டதாரியோ கணக்காளரோ நிபுணத்துவம் பெற்ற கணக்கு பரிசோதகரோ பொறியியலாளரோ அதன் விசாரணை குழுவில் இடம்பெற்றிருக்கவில்லை என அவர் தெரிவித்திருந்தார். ஆக 22 வருடங்களாக அந்த ஆணைக்குழுக்கென மக்களின் நிதி வீண் விரயமாக்கப்பட்டுள்ளது என்றே தெரிய வருகின்றது. எனவே இந்த நாட்டில் தற்போதுள்ள பொருளாதார நெருக்கடி நிலைமைகளுக்கு மத்தியில் இத்தகைய வீண் விரயங்களுக்காக மக்களது நிதியினை செலவு செய்யாமல் செலவு செய்யப்படுகின்ற நிதிக்கேற்ப பயன்களை எமது மக்கள் பெறக்கூடிய வகையிலான ஏற்பாடுகள் அவசியம் என்பதை இங்கு வலியுறுத்த விரும்புகின்றேன். தமிழ் மக்களின் பிரதிநிதிகள் என்று கூறிக்கொண்டு பேருக்கு வாய்வீரம் பேசிக்கொண்டு எமது மக்களது நிதியை வீணடித்துக் கொண்டு எமது மக்களுக்கு கடுகளவேனும் பயனில்லாத வகையில் இருக்கின்ற தமிழ் தரப்பினரை போல் இந்த அரச நிறுவனங்களும் இருந்துவிடக் கூடாது. இன்றைய நிலையில் செயற்பாடற்ற அல்லது மக்களுக்கு எவ்விதமான பயன்களும் கிடைக்காத நிறுவனங்களை வைத்துக் கொண்டு பராமரித்துக் கொண்டிருப்பதை விட அவற்றுக்கான ஒரு தொகை பணியாளர்களை நியமித்து ஊதியம் உட்பட அனைத்து சலுகைகளுக்காகவும் மக்கள் நிதியினை வீண் விரயம் செய்து கொண்டிருப்பதை விட இந்த நாட்டை பொருளாதார ரீதியில் தூக்கி நிறுத்த வேண்டிய துறைகள் வலுப்படுத்தப்பட வேண்டியுள்ளன. தூக்கி நிறுத்தப்பட வேண்டிய மக்கள் இருக்கின்றனர். இந்த வரவு செலவு திட்டத்திலேயே எதிர்பார்க்கின்ற வருமானத்தை விட இரட்டிப்பான செலவுகள் நீங்கள் எதிர்பார்த்துக் கொண்டிருக்கின்றீர்கள். நீங்கள் எதிர்பார்க்கின்ற வருமானத்தை எப்படி நீங்கள் ஈட்டப் போகிறீர்கள் என்பது உங்களுக்கு கேள்விக்குறியாகவே இருக்க வேண்டும். பல்வேறு கடன் திட்டங்களை நீங்கள் அறிமுகப்படுத்தி இருக்கின்றீர்கள். அதனூடாக எமது மக்களையும் கடன்காரர்களா ஆக்கிவிட்டு நீங்கள் எதிர்பார்க்கின்ற செலவுகளை மேற்கொள்வதற்கும் மேலும் கடன் வாங்கப் போகின்றீர்கள். மறுபுறத்தில் மக்களிடமிருந்து வரிகளை எதிர்பார்க்கின்றீர்கள், அறவிடுகின்றீர்கள். மக்களுக்கு என்ன வருமானங்கள் இருக்கின்றன? வரிகளை செலுத்தி அன்றாட உணவை தேடிக்கொள்வதற்கு என்பது பற்றி நீங்கள் ஆராய்வதாக இல்லை. கடன்களையும் வரிகளையும் தவிர்த்து வேறு என்ன வருமான வழிகளை நீங்கள் கொண்டிருக்கின்றீர்கள் என்ற கேள்விக்கு நடைமுறை சாத்தியமான பதில் கிடையாது என்று நினைக்கின்றேன். நேற்று இரவிலிருந்து எரிபொருட்களுக்கான விலை உயர்த்தப்பட்டிருக்கின்றது. இன்று முதல் உணவுப் பொருட்களிலிருந்து பஸ் கட்டணங்கள் என மீண்டும் ஒரு சுற்று விலை உயர்வுகள் இந்த நாட்டில் தொடரும் என நினைக்கக்கூடியதாக இருக்கின்றது. இன்று இந்த நாட்டின் முக்கிய ஏற்றுமதி பொருளான தேயிலை பயிர் செய்கை தொடர்பில் போதிய அக்கறையின்மையால் காணப்படுகின்றது. தோட்ட தொழிலாளர்கள் தொடர்பில் கைவிடப்பட்ட நிலையில் காணப்படுகின்றது. தோட்ட தொழில்துறைகள் சார்ந்திருந்த மக்கள் பெருமளவில் இன்று அதிலிருந்து விடுபட்டு வெவ்வேறு தொழில்துறைகள் ஆடி சென்று கொண்டிருக்கின்றார்கள். இந்த நாட்டில் கல்வி துறை இன்னமும் நவீன தொழில்துறைகளுக்கு ஏதுவான முறையில் இல்லாமல் இருக்கின்ற நிலையில் தேசிய கல்வி ஆணைக்குழுவும் செயல்பட்டு வருவதாக கூறப்படுகின்றது. மாகாண சபை தேர்தலை என்ன செய்வது என்பது தெரியாத நிலையில் தேர்தல் ஆணைக்குழு இயங்கிக் கொண்டு வருகின்றது. எனவே இத்தகைய ஆணைக்குழுக்கள் சுயாதீனமாக இயங்குவதற்குரிய வழிவகைகளை குறிப்பாக அரசியல் நோக்கங்களற்ற நியமனங்களின் ஊடாகவும் அரசியல் தலையீடுகளற்ற நிர்வாக முறையின் கீழ் உறுதிப்படுத்தல் வேண்டும் என்ற விடயத்தை இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அத்துடன் இங்கு கௌரவ ஜனாதிபதி அவர்களினதும் கௌரவ பிரதமர் அவர்களினதும் நிதி ஒதுக்கீடுகள் தொடர்பில் கூறப்பட்டுள்ளது. கௌரவ ஜனாதிபதி அவர்களின் கீழான நிதி ஒதுக்கீடுகள் கடந்த காலங்களில் இந்த நாட்டு மக்களின் நலன் கருதிய பல்வேறு பணிகளுக்காக பயன்படுத்தப்பட்டு வருவதை அவதானிக்க முடிகின்றது. குறிப்பாக அவர் செல்லுகின்ற இடங்களில் மக்களால் முன்வைக்கப்படுகின்ற பல்வேறு தேவைகளை அவரால் காலதாமதமின்றி அம்மக்களுக்கு நிறைவேற்றப்பட்டு வருவதை நாம் அவதானிக்கின்றோம். அந்த வகையில் அவரது மேற்படி பணிகளை வரவேற்பதுடன் அவரது மக்கள் நலன் சார்ந்த பணிகளை மேற்படி நிதி ஒதுக்கீட்டின் ஊடாக மேலும் சிறக்க வேண்டும் என தெரிவித்து எனது சந்தர்ப்பத்துக்கு மீண்டும் நன்றி கூறி விட வருகின்றேன். வணக்கம்.
அஜித் மாண்ணா பெருமத்துமா உபத்துமாட தேனவா வினாடி நாமேக்க பமன காலியா
ஹலோ மூலாசனருடைய மந்திரித்துமணி விசேஷம் அது சத்துட்டு வேணுமா அல்லா சோதூஷண சோதனா விமர்சன கமிஷன் சபாவ விவாத் வைஷீர்ஷி விவாதிட்டு கண்ண விழாவே பொடி விழாவாக்கறி வச்சன சொல் கத்தாக்கிரியும் அவஸ்தாவில் அபாதிமகனே முக்கது ரடக்கு ரடக் சங்வர்தனீக்கரன்னா அல்லாஸ் தூஷணே மடலன்னமும் ஓனி ஏம் நெட்டு அப்படி சங்வர்தனைக்கு கத்தாக்கரணிக்கே தேருமக் நே ඒක හරියට හිල් තියෙන කලයකට වතුර පුරවනවා වගේ වැඩක්. කවදාවත් වතුර පුරවන්න බෑ. අපේ රටේ ඉතිහාසයේ වෙලා තිබුණෙත් ඔය එකම තමයි. කවුරු සංවර්ධනය කළත් සංවර්ධනය කියලා කතා කළත් මේ සියලු සංවර්ධනය දඟට ඉනිකපනවා වගේ වෙනවා. මොකද අල්ලස දූෂණය මේ රටේ රජ වෙලා තිබිච්ච කාලයක් තිබ්බා. විශේෂයෙන්ම අපි දැක්කා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් වැඩ කරේ නැත්තේ නෑ. වැඩ කරා. වරාය හැදුවා. ගුවන්තොටුපළ හැදුවා. විදුලි බලාගාර හැදුවා. අධිවේගී මාර්ග හැදුවා. පාර කාපට් කළා. නමුත් ඇයි මේ රට ඒව කරලත් ආර්ථික ප්‍රපාතයකට කඩාගෙන වැටලා තියෙන්නේ? එහෙම නැත්නම් ඇයි ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත් වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් ඇයි අවුරුදු 12ක් රට කරවන්න ආපු නායකයා අවුරුදු 12 කරන්න බැහැයි කියලා 10ක් කරලා රාජ්‍ය දාලා පැනලා ගියේ ඇයි? අපි හිතන්න ඕනේ. ඒ වගේම මානව හිමිකම් කඩන රටක් වශයෙන් අපිව බලගතු රටවල් ප්‍රතික්ෂේප කළේ ඇයි? ඒ වගේම සුළු පොලියකට රට අරගෙන ණය අරගෙන වැඩ කරපු අපිට අධික පොලියක් ගෙවන්න සිද්ධ වුණේ ඇයි? ඒ වගේම මේ රටේ උගතුන් බුද්ධිමතුන් රට හැරදාලා ගියේ ඇයි? මේ වගේ ඒ වගේම අපේ රටේ බදු අය කිරීම දිහා බැලුවොත් දුප්පත් අහිංසක මිනිසුන්ගෙන් වක්‍ර බදු වශයෙන් පිට්පොකට් ගහන බදු වශයෙන් 82ක් අය කරලා 118ක් ආදායම් උපයන්නන්ගෙන් වගේ සුළු කොටසක් අය කරන්න මේ රටේ සිද්ධ වුණේ ඇයි? ඒ වගේම හිටපු ජනාධිපතිවරයා වංචා කරපු මැති අමතුරුන්ගේ ෆයිල් ටික මගේ කිහිල්ලේ ගහගෙන ඉන්නේ. අවශ්‍ය වෙලාවට මම අදිනම ඒගොල්ලන්ගේ නිශ්ශබ්ද කරන්නට කිහිල්ල ගහගත්තු ෆයිල් ගැන කතා කළේ ඇයි? ඒ වගේම අගවිනිසුරවරයා විශ්‍රාම ගියාම කියනවා ජාතියෙන් සමාව ඉල්ලනවා හෙල්පින් හම්බන්තට ගිනුමෙන් මුදල් වංචා කළේ එකට මම හිටපු අගමැතිවරයව හිරගත කරපු එක නැති එක ගැන ජාතියෙන් සමාව ඉල්ලන ප්‍රකාශන නිකුත්ුනේ ඇයි? ඒ වගේම 2014 වෙනකොට මේ රටේ කළු සල්ලි සුදු කරන රටක් බවට රාජ්‍යයක් බවට පත් වෙලා යුරෝපීය පාර්ලිමේන්තුව අපිව අලුලේඛනයට ග්‍රේ ලිස්ට් එකට ඇතුල් කළේ ඇයි? මේ වගේ දේවල් දිහා බැලුවහම අපේ රට මේ අල්ලස දූෂණය නිසා මේ කොයි නායකයා කොයි පුද්ගලයා රට ගැන හිතලා කටයුතු කරත් ඒ තැනට ගෙනියන්න බැරි වෙලා තියෙන හේතුව තමයි මේ රටේ අල්ලස දූෂණය රජවීම. විශේෂයෙන්ම දේශපාලනඥ කොටසක් එහෙම නැත්නම් ප්‍රබල රාජ්‍ය නිලධාරීන් කොටසක් මේ රටේ මහජන මුදල් ගසා කෑම ඉවක් බවක් නැතුව නිකන් ලයිසන්ස් ගත්තා වගේ කරගෙන ගිය කාලයක් තිබිච්ච ඉඳන් තමයි අපේ රට මේ තත්ත්වයට එදා ඉඳන් පත් උනේ. ඉතින් අපි දැක්කා මේවා වහගන්න හරි ලේසි. මාධ්‍ය සම්දර්ශන පවත්වලා මිනිසුන්ව වෙන වෙන ඒ අය කැමති තැන් වලට මාධ්‍ය සම්දර්ශනවලින් යොමු කරනවා. එහෙම නැත්නම් රටේ ජනතාවට කෑ ගහන ජනතාවට මොනවා මොනවා හරි දීලා එක්ක මැෂින් දීලා රෙදි දීලා මොනවා හරි දීලා වහල්ලු බවට පත් කරගන්න යුගයක් තියෙනකොට මේ සමාජයේ මේක දකින්නේ නැහැ. නමුත් ගරු මූලාසනේරුවට මන්ත්‍රීතුමනි අපි එදා ඉදන්ම කෑ ගැහුවා මේ රටේ අල්ලස දූෂණය වංචාව රජ වෙලා තියෙනවා. මේ රට යහ පාලනයක් අවශ්‍යයි. එහෙම නැතුව මොන දේ කරත් මේ රට දියුණු කරන්න බැහැ කියන එක අපි එදා ඉදන් කෑ ගැහුවා. නමුත් අපේ වාසනාවකට ජාතිය වාසනාවකට 2015 ජනවාරි 8 වෙනිදා ජනතාව මේක තීරුම් අරගෙන කණ්ඩ ඉල්ලලා නෙමේ රස්සාවල් ඉල්ලලා නෙමේ මේ රටේ යහපාලනයක් ඇතිකරන්න වංචාව දූෂණය මේ රටේ පුදුම් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබිච්ච ආණ්ඩුව පෙරලන්න කටයුතු කළා. ඒ ගැන අපි සතුටු වෙනවා ජනතාව ඒ තීරුම් ගැනීම ගැන. එහෙමනම් අපි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා 2019 මේ වර්ෂය දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන දූෂණයට ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන ප්‍රතිඥාව දීම ගැනත් අපිට සතුටු වෙන්න පුළුවන්. ගරු මූලාසනේ රූඩ මන්ත්‍රීතුමනි ඒ වගේම එදා 1994 තමයි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කළේ. නමුත් අපි දන්නවා ඒ කොමිෂන් සභාව ස්ථාපිත කළත් කොමිෂන් සභාව විසින් හඳුනා ගන්නා වැරදි සම්බන්ධව විමර්ශනය කිරීමේ බලය ඉවත් කරලා තිබ්බා. නමුත් අද අපි දන්නවා 19 වෙනි සංශෝධනයේ දින 100 ආණ්ඩුව එනවත් එක්කම 19 වෙනි සංශෝධනය තුළින් කොමිෂන් සභාව තමා විසින්ම විමර්ශනය ආරම්භීමේ බලය ලබා දෙන ලදී. 156 A2 ව්‍යවස්ථාවේ සඳහන් වෙලා අපි ඒ ප්‍රගතිය මේ යහපාලනේ ආණ්ඩුව ආවා විතරයි අපි ඒ ප්‍රගතිය අත් කරලා දුන්නා. කොමිෂන් සභාව යම් මට්ටමකින් ශක්තිමත් කරලා දුන්නා. මේ ශක්තිමත් කිරීම තුළ ගරු මූලාසනේ රූඩ මන්ත්‍රීතුමනි අපිට තේරෙනවා වත්මන් රජයේ ඒ අල්ලස් හෝ දූෂණ මර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරා කියන එක සංඛ්‍යා ලේඛන වලින් අපිට දකින්න පුළුවන්. 2005 සිට 2010 දක්වා බැලුවොත් අවුරුද්දකට මේ රටේ අල්ලස් දූෂණ වරදවල් වලට වැරදිකාරයෝ වෙලා තිබ්බේ අවුරුද්දකට සාමාන්‍යයෙන් 15ක් 20ක් අතර ජනතාවක්. හරියට නෑ ඒ කාලේ හොරගම් උනේ නෑ මගේ. නමුත් 2017 අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව 57 දෙනෙක් වැරදිකාරයෝ කරන්න හැකියාව ලැබුණා. 2018 64 දෙනෙක් වැරදිකාරයෝ කිරීම හැකියාව ලැබුණා. ඒ කියන්නේ අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව ශක්තිමත් වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම අර එදා 15ක් 20ක් කියලා කිව්වත් ඒ අහුනේ හාල් මැස්සෝ. තෝරුමෝරු අහුන් නෑ. අර නිකන් මකුළු දැලක් වගේ තමයි ඒ අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ පොඩි මිනිහෙක් අහුවෙනවා. ලොකු මිනිස්සු දැල කඩාගෙන යනවා. ඒ වගේ තරක් තියෙද්දි නමුත් මම විශේෂයෙන්ම මේ පහුගිය දවස් 30 බැලුවොත් 50කට ආසන්න සංඛ්‍යාවක් මේ පහුගිය කාලේ විශේෂයෙන්ම අලුත් ආණ්ඩුව ආවට පස්සේ යහපාලන ආණ්ඩුවට පස්සේ ඇමතිවරු අභියාචනා කර විනිසුරුවරු ඒ වගේ සංස්ථාවල සභාපතිවරු ප්‍රබල පුද්ගලයින් මේ අල්ලස් හෝ දූෂණ දැලට අහුවෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ එක ස්වාධීන කොමිෂන් සභාවතුලින් ශක්තිමත් වීම නිසා බය නැතුව ඒ රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්න පටන් ගත්තා. ඒ වාතාවරණය අපිට නිර්මාණය කරලා දෙන්න පුළුවන් වුණා. අපි දැක්ක පහුගිය දවස්වල අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යමණ්ඩලයේ ප්‍රධානියා පවා අල්ලස් හෝ දූෂණේ දැලට අහු වුණා. නමුත් ජනාධිපතිතුමා කොච්චර නිහතමානී වුණාද ඔහුව බේරා ගන්න අර හිටපු ජනාධිපතිතුමා හෙලිකොප්ටරෙන් ගිහිල්ලා තමුන්ගේ ගෝලයා හුනහම වැරද්දකට ගිහිල්ලා බේරා ගන්න ගියා වගේ වර්තමාන ජනාධිපතිතුමා වචනේ පරිසමර්ථ අර්ථයෙන්ම අල්ලස් දූෂණ පිටුදැකීමේ පුද්ගලයෙක් වශයෙන් තමුන්ගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා අල්ලස් දූෂණට අහුණත් තමුන්ගේ අමාත්‍යාංශයේ සභාපතිවරයා අල්ලස් දූෂණ කොමිසමට අහුණත් බේරා ගන්න ගියේ නැහැ අදාළ නීතිය ක්‍රියාත්මක කරලා දුන්නා පාඩම ඉගන්ලා දුන්නා. ඒ වගේ තමයි අතිගරු ජනාධිපතිතුමා අපිට මැදිහත් ගරු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහ බැංකුව අපි දන්නවා ගරු මූලාශ්‍රිරුඩ මන්ත්‍රීතුමනි 2008 ඉඳන්ම බිලියන 1000කට වඩා හොරකම් කරගෙන ආපු මහ බැංකුව බැඳුම් කර සිද්ධිය 2015 දී අපිට නැති කරන්න පුළුවන්කම ලැබුණා. ගරු අග්‍රාමාත්‍යතුමා මොන මඩ ප්‍රහාර එල්ල වුණත් මොන ගල් මුල් එල්ල වුණත් ගරු අග්‍රාමාත්‍යතුමා මේකට සාක්ෂි දීලා මේ හොරුන් නීතිය රැහැනට අසු කර ගැනීම සඳහා අවශ්‍ය සහය
විනාඩි දෙකක් කාලයක් තියෙනවා
ලබා දීලා තිබුණා. එම නිසා මම විශේෂයෙන්ම අපේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න මැතිතුමා බොහොම ක්‍රියාකාරීව බොහොම ශක්තිමත්ව මේ අල්ලස් කොමිෂන් සභාව ඒ ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කරනවා අපි දකිනවා. අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් එකතු වෙලා ගරු අමාත්‍යතුමිය මේ හැමම එකහු වෙලා දූෂණයෙන් නැති අල්ලසින් නැති රටක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීම ගැන අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් රටේ අනාගතය. ඒ වගේම අපි විශේෂයෙන්ම කියනවා මෙතෙක් අපි ගත්ත පියවර දිහා බැලුවහම මෙතෙක් අපි පොලිස් නිලධාරීන් 25 දෙනෙක් තමයි මේ වැටලීම් මේ කටයුතු කිරීම සඳහා හිටියේ. නමුත් වර්තමානයේ නීති රීති සංශෝධනය කරමින් විශේෂයෙන්ම මේ විමර්ශනය කිරීම සඳහා විශේෂඥ නිලධාරීන් බඳවා ගැනීමට අනුමැතිය දුන්න කැබිනට් එකෙන් ඒ අනුව ගණකාධිකරුවරුන් මූල්‍ය විශ්ලේෂණය කරන අය ඩිජිටල් විමර්ශනය කරන්න පුළුවන් අය බැඳුම් කර ආරක්ෂණ කටයුතු කරන අය බැංකුකරණය ජාත්‍යන්තර සම්මුතීන් ප්‍රසම්පාදන ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව කළමනාකරණය රාජ්‍ය පරිපාලනය යන සුවිශේෂ ශේෂ්ත්‍රවල විශේෂඥවරුන් මේ කොමිෂන් සභාවට බඳවා ගැනීමට වර්තමානයේ හැකියාව ලැබිලා තියෙනවා. 200ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම අපි අර මෙතෙක් කල් මේ අල්ල ගන්නවා අල්ලස් දූෂණය කරන කෙනා අල්ල ගන්නවා කියන එක විතරක් නෙමෙයි. එතනින් ඔබට ගිහිල්ලා අල්ලස දූෂණය නිවාරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමටත් දැන් කටයුතු සලකලා තියෙනවා. ඒ සඳහා නිලධාරීන් 50 දෙනෙක්
කාලය අවසානයි.
අල්ලස් දූෂණය තුරන් කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් 50 දෙනෙක් කරන් දුනා. කොටින්ම කියනවා නම් අර මූලාසන රූඩ මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් කියනවා නම් නැවත පනත සංශෝධනය කරන්න අලුත් අලුත් ක්‍රම හදන්න මේ රටේ අල්ලස් දූෂණේ මැඩලීම ප්‍රධාන කටයුත්තක් අරගෙන කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම ගැන විශේෂයෙන්ම අල්ලස් හා දූෂණ විමර්ශනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ජයමාන්න මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දන්නවා අපි බලාපොරොත්තු වෙනවා අපේ රට ජනතාවෙන් ගන්න බදු ප්‍රමාණය සාර්ථක විදිහට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රටක් වුණොත් අපිට මේ රට දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා කටයුතු කිරීම ගැනත් විශේෂයෙන්ම නව රජය මිලියන 100ක් ලබලා දීලා තිනවා මේ නිවාරණය සඳහා පහසුකම් සැලසීමට කටයුතු කිරීමට ඒ සඳහා ස්තුතිවන්ත වෙමින් මම නිහඬව ඔබට ස්තුතියි.
ස්තුතිය ඔබතුමාට. මීළඟට ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා ඔබතුමාට තියෙන විනාඩි 12ක පමණ කාලයක්.
සභාපතිතුමනි සාරිති දුෂ්පන්ත මැතිතුමාගේ විනාඩි 10ක් මට ලබා දෙනවා. සාරිති දුෂ්පන්ත ගරු මූලාශ්‍රම සභාපතිතුමනි අද විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ වැයශීර්ෂත් සමග ආයතන ගණනාවක වැයශීර්ෂ විවාද වෙන වෙලාවේ මම මුලින්ම කියන්නට ඕනේ මානපෙරුම නියෝජ්‍ය අමාත්‍යතුමාගේ විදිහට මම එකඟ වෙනවා. වර්තමාන අල්ලස් හා දූෂණ විමර්ශන සභාව පෙර ඒ සභාවේ කටයුතු දිහා බැලුවම ඉතාම හොඳින් යම් දර්ශනයක් සහ ඉදිරි දක්මක් ඇතුව යම් වැඩපිළිවළක් අනුව ක්‍රියාත්මක වෙන බව. හැබැයි එහෙම ක්‍රියාත්මක වෙන ආයතනයකට මුදල් අමාත්‍යාංශයේ සැලකිල්ල නම් ඒ විදිහටම ලැබිලා නැහැ කියන කාරණයක් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද හේතුව අපි දන්නවා දැන් මේ මෑතක් වෙනතුරු නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ට ගෙවපු වැටුප්තල මොම් පහළ මට්ටමක තිබුණා. හැබැයි ඒ අයගේ වැටුප්තල වැඩි කරායින් පස්සේ දක්ෂ නීතිඥවරු ගණනාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ඇතුළු වුණා. දැන් මේ අල්ලස කොමිෂන් සභාවෙත් නිලධාරීන් නිකම් බඳවා ගන්නා විදියට නිකම් ඔහේ බඳවා ගැනීම කළ යුතු වන්නේ නැහැ. අපි දන්නවා මේ වර්තමාන අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා පත් වුණායින් පස්සේ නිකං නඩු දාලා විතරක් නැදි නමුත් බොහෝ නඩුවල ඒ ඒ ඒ චෝදනාවන් ලක් වෙන විත්තිකරුවන් පෙර පැවති නඩුහා බලනකොට අද වැරදිකරුවන් මට්ටමට ගෙන එන්න හැකියාව ලැබිලා තිබෙනවා ඒ දක්ෂ නිලධාරීන් බඳවාගත්ත නිසා. ඒ නිසා ඒ අලසා දූෂක කොමිෂන් සභාවේ ඒ නීති නිලධාරීන්ට ගෙවන වැටුප්තලත් අර නීතිපති දෙපාර්තමේන්තුවේ වගේම වැඩි කිරීමට ලක් කරොත් හොඳයි. හැබැයි එහෙම ලක් කිරීමේ උමනාවක් මුදල් අමාත්‍යාංශයට තියෙනව පේන්නේ වෙන්නේ නැහැ. මොකද හේතුව මෙවර ආයවේදී මේ අලසා දූෂණ කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ කටයුතු සඳහා වෙන් කළ දී රුපියල් මිලියන 100යි. ඒක වෙනත් දෙපාර්තමේන්තුවක් හා සමානව සැලකලා මුදල් වෙන් කිරීම කරන්නට එපා. මේක විශේෂයෙන්ම ආයතනක සැලකලා ඒ මුදල් වෙන් කිරීම කරන්න ඕනේ කියන කාරණේ තමයි මගේ උදාහරණයක් හැට ගත්තොත් හොංකොං රාජ්‍යයේ මිලියන 6යි ජනගහනය. විමර්ශනධාරීන් 1000ක් ඉන්නවා. ඒගොල්ලගේ ජාතික ආයවැයෙන් ඒගොල්ලෝ 0.282ක් සියයට 0.28ක් වෙන් කරනවා මේ කොමිෂන් සභාවට. හැබැයි අපේ රටේ අල්ලස් කොමිෂන් සභාවට වෙන් කරන්නේ ජාතික ආයවැයෙන් 0.014යි. මේ 0.014යි. ඒ නිසා ඒ අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් අද ජනරාල්තුමා දෙන නිලධාරීන් කොච්චර උත්සාහ කළත් හරි දර්ශනයක් ඔස්සේ යම් සැලැස්මක් ඔස්සේ ජනතාවත් අල්ලස්සා දූෂණ කොමිෂන් බව දැනුවත් කරමින් ආල්මස් නොවේ තෝරුමෝරු තල්ලා ගනිමින් එය වැරදිකරුවන් කිරීමේ තත්වයට ගෙන එන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කරන්ට මුදල් අමාත්‍යාංශයේ සහ මහ භාණ්ඩාගාරය ඒ කොමිෂන් සභාවට දක්වලා තියෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල කියන එක මතක් කරන්න ඕනේ. මොකද හේතුව මේ විෂය සම්බන්ධයෙන් මේ දූෂණය හා වංචා පිටුදැකීම සම්බන්ධයෙන් අධිකාරී ජනාධිපතිතුමා ඉතාම ඕනෑකමින් සහ කැපවීමෙන් කිසිම මැදිහත්වීමකින් තොරව කටයුතු කරන නිසා අර කිව්වා වගේ එතුමාගේම ජනාධිපති මේ චීෆ් ඔෆ් ස්ටාෆ් අල්ලස්සා දූෂණ කොමිෂන් වල අල්ලපු වෙලාවේ කිසිම මැදිහත්වීමකින් තොරව ඒ කොමිෂන් සභාවයට අවශ්‍ය කරන කටයුතු කරන්න එතුමා ඉඩ දුන්නා. ඒ නිසා ඒ නිකන් කටෙන් විතරක් ඒ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට උදව් කරනවා කියමින් ඒගොල්ලෝ අරන් තියෙන ප්‍රතිඵල අරගෙන ඒවා කොඩියක් ලෙස වණිමින් ඒකෙන් දේශපාලන වාසි ගන්නවා වෙනුවට ඒ ආයතනට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන වැඩි වැඩියෙන් ලබා දෙන්න කියන ඉල්ලීමත් මේ වෙලාවේ කරන්න කැමතියි. ඊළඟට අද අපි විවාද කරන තව ආයතනයක් තමයි මැතිවරණ කොමිෂන් සභාව. දැන් අපේ රටේ තියෙන මැතිවරණ කොමිෂන් සභාවේ වර්තමාන මැතිවරණ කොමිෂන් සභාපතිතුමා තමයි මම දන්න විදිහට මැතිවරණ දෙපාර්තමේන්තුව ක්‍රීඩ තියෙන කාලේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයෙක් හැටියට මැතිවරණ වෙලාවට තියන්න මැතිවරණ තියෙන කාලවල කිසිම බලපෑමකින් තොරව ඡන්දයට ජනතාව ගෙන්නා ගන්නට විශාල වැඩකරසක් කරපු මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමා. හැබැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වුණායින් පස්සේ එතුමාට අර මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමාගේ කාලයේ තිබිච්ච කාර්යභාරය කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒක දෙක හේතුවක් මට නම් පේන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ ඉන්නවා සමාජිකයෙක් ඡන්ද එපාගේ උසාවියක්. මැතිවරණ කොමිෂන් සභාව තියෙන්නේ ඡන්ද තියන්න. ඒ කොමිෂන් සභාවේ ඉන්නවා ස්වාධීනයයි කියාගන්නා සමාජිකයෙක් උසාවියනවා ඡන්ද එපයි කියලා. ඉතින් කොමිෂන් සභාවෙම එකෙක් ඉන්නකොට ඡන්ද එපයි කියලා කකුලෙන් අදින ඒකත් හේතුවද මම දන්නේ නැහැ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාට අර මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමා හැටියට ඉතිහාසයේ බොහොම දක්ෂතම මැතිවරණ කොමසාරිස් ජෙනරාල් හැටියට ලබා ගත්තා වූ ඒ අභිමානේ නැති කරගත්තා. ඒ නිසා තමයි මම හිතනවා අපි දිගින් දිගටම කියන්නේ ස්වාධීන කොමිෂන් සභා කියන සංකල්පය ඊටම සංකල්පයක්. හැබැයි සංකල්පය ඉදිරිපත් කරා කියලා ඒක කොඩිය වැනුවට වැඩක් වෙන්නේ නැහැ. ස්වාධීන කොමිෂන් සභා එන්නට පෙර තිබූ ඒ ආයතනවල ක්‍රියාකාරීත්වය ඒ ක්ෂේත්‍රවල ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ නැත්තම්. ඒ නිසා අපිට පේනවා මැතිවරණ කොමිෂන් සභාව ගත්තාම ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රය ගත්තාම ඊට පෙර ඒ ස්වාධීන කොමිෂන් සභා තත්ත්වයේ ඉන්නට පෙර තිබූ තත්ත්වය සහ ඊට පෙර තිබූ ස්වාධීනත්වය ඊට පෙර තිබූ ක්‍රියාකාරීත්වය දැන් නැති වෙලා තිබෙනවා. ඒක හැඟෙන්නේ මොකක්ද? ඒක හැඟෙන්නේ ස්වාධීන කොමිෂන් සභා කියන නම ගැහුවට ඒ ඊට පෙර තිබූ තත්ත්වයේ ක්‍රියාකාරී තත්ත්වයට පෙර ගෙන එන්න අවශ්‍ය කරන නියාමනය එහෙම නැත්නම් අවශ්‍ය කරන පහසුකම් දෙන එක මොකක් හරි අඩුවක් තියෙනවා කියන කාරණේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තු සභාගාරයට ඇවිල්ලා විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ මිනිස්කාරෝන් පත් කිරීමේදී ඇති වෙලා තියෙන ඒ අකරතැබ්බය ඇති වෙලා තියෙන ඒ ප්‍රශ්නය निराකරණය කර ගැනීමට ගරු කථානායකතුමාගේ සභාපතිත්වයෙන් නියුක්ත ව්‍යවස්ථාදායක සභාව දැනුවත් කළා. ඒක ගරු කථානායකතුමා ගත්තේ වෙනත් දේශපාලන කෝණයකින්. ඒ නිසා අද ඒක ජනාධිපතිතුමාගේ ලියුම් ලියවමින් දේශපාලන වශයෙන් ගනුදෙනුවකට කතා කරනවා විනා ඒ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ක්‍රියාත්මක කරනවා පේන්න නැහැ. ඊළඟට 19 වෙනි සංශෝධනය ගත්තත් ගරු සභාපතිතුමනි, අද මේ කතාවේ අද මේ සභාවේ කතා කරන මන්ත්‍රීවරු 19 වෙනි සංශෝධනය ගැන මහා කතා කරා මහා උජාරුවට. හැබැයි 19 වෙනි සංශෝධනය සම්මත කරගන්න වෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාත් එතුමාගේ පක්ෂයත් එතුමාගේ පක්ෂය සමග සිටපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු එදා ඡන්දෙ දුන්නේ නැත්නම් අද ජනාධිපතිතුමාට කොච්චර දොස් කිව්වත් මේ සභාවේ ඉන්න එක්සත් ජනාධිපති මන්ත්‍රීවරු එය අමතක වෙලා තිබෙනවා. 44 දෙනෙක් පමණක් ඉරුපු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට තමයි ජනාධිපතිතුමා ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අගමැතිකම දුන්නේ. එතකොට ජනාධිපතිතුමා හරිම ෂෝක්. එතකොට ජනාධිපතිතුමා හරිම ප්‍රජාතන්ත්‍රවාදී. එතුමා තරම් හොඳ කෙනෙක් ඇත්තෙම නැහැ. කරු ෆෞසි අමතුමාට මතකයි මම මේ කියන කාරණේ. එතුමා මේ පැත්තේ හිටියත් 44 දෙනයි එක්සත් ජාතික පක්ෂයේ දා මන්ත්‍රී හිටිය එක්සත් ජාතික ජනාධිපතිතුමා ජනාධිපති දූරනකොට 160කට ආසන්න ප්‍රමාණයක් හිටියා මන්ත්‍රීවරු එදා විපක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. හැබැයි ජනාධිපතිතුමා 44ක් හිටපු UNPA-ගේ නායකයා වෙච්ච රල්වි කිසික මහත්තයා අගමැතිකම දුන්නා. එතකොට ජනාධිපතිතුමා හරිම ප්‍රජාතන්ත්‍රවාදී. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදියා. බුලට් එක. හැබැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ආණ්ඩුවෙන් අයින් වෙලා කැබිනට් එකේ කැබිනට් අමතිවරු සංඛ්‍යාව 30ට අඩු වෙන්න ඕන නිසාම අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නිතින්ම නවතිනකොට ව්‍යවස්ථාවෙන් අනිවාර්යෙන් අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියන ඒ නීතිමය වගන්තිය තියෙද්දි ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම 95 දෙනෙක් ඉන්න මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කරලා එතකොට දුම ප්‍රජාතන්ත්‍රවාදී නෑ. ප්‍රජාතන්ත්‍රවාදී නෑ. ඉතින් මේක තමයි මට නොතේරෙන ප්‍රශ්නය. ඒ නිසා හැම දෙයක් ගියාම දේශපාලන පන්නෙන් දාලා බලන්න එපා. අධිකරණයෙන් උනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කරේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති පත් කිරීම වැරදි කියලා නෙමෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට එතුමාගේ තීන්දුවයි අධිකරණයේ තීන්දුව අධිකරණයේ විනිශ්චයට ලක් වුණේ. එහෙම නැතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ආණ්ඩුව ඉවත් වීමත් එක්කම අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැවතීම හරහා අලුත් අගමැති කෙනෙක් පත් කිරීම කියන කාරණේ නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයට ලක් වුණේ කියන කාරණය මේ කාටත් අමතක වෙලා තිබෙනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඒ වෙලාවේ කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 44ක් ඉඳලා අගමැති කරාවටත් වඩා ව්‍යවස්ථාවේ තියෙන වගන්ති ක්‍රියාත්මක කිරීම විනා වෙනත් කාරණයක් නෙවෙයි කියන කාරණේ කියන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමාට කරන සාධාරණත්වයක් හැටියට. ඊළඟට අද 19 වෙනි සංශෝධනය ගැන පුන පුනා ප්‍රශංසා කරන එක්සත් ජාතික පක්ෂයට අමතක වෙලා තිබෙනවා එදා ඒ 19 වෙනි සංශෝධනය සම්මත කරලා අපි තමයි ඒක කරේ කියලා කොඩිය වරන්න පුළුවන් උනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 160 දෙනාගේම සහයෝගය ලැබිච්ච නිසා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් 19 වෙනි සංශෝධනය අතීතයේ නැත්තම් අද 19 වෙනි සංශෝධනයක් නැහැ. ඒක අමතක කරලා ඒක අමතක වෙලා තිබෙනවා. ඒක අමතක වෙලා තිබෙනවා. ඒ නිසා මම කියන්න හදන්නේ කරු සභාපතිතුමනි මේ වෙලාවේ අපි කතා කළ යුතු වන්නේ තම තමන්ට වාසි වෙන ආකාරයට ඒ යම් යම් දේවල් දියා බලලා නෙමෙයි. දැන් විධායක ජනාධිපති ක්‍රමයේ පිළිබඳව ප්‍රශ්නය දැන් ආපෝ කරලියට ඇවිල්ලා තිබෙනවා. මම මීට පෙරත් සම්මුතිවාදී ආණ්ඩුවේ කොටස්කාරකට ඉන්නකොට මම කියලා තියෙනවා 3-2 සම්මත කරගන්න පුළුවන් කාරණා සම්මත කරගෙන විධායක ජනාධිපති ක්‍රමයේ පිළිබඳව අපිට මැදකට එන්න පුළුවන්. අපට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණෙන් 20 වෙනි සංශෝධනයේ හැටියට සංශෝධනයක් ගෙනලා තිබෙනවා. කලින් ජයසිස මන්තුමත් මට පස්සේ කතා කරන්න නියමිතයි. දැන් මේ සංශෝධනය තුල මට තිබෙන්නේ ගැටලු දෙකයි. එකක් 20 වෙනි සංශෝධනයේ හැටියට ජනතා විමුක්ති පෙරමුණෙන් ගෙනල්ලා තියෙන සංශෝධනය තුළ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ කටයුත්ත ගැන පමණයි කතා කරන්නේ. හැබැයි අපි කල්පනා කරනවා, මං වගේ උදවිය කල්පනා කරනවා, පක්ෂයක් හැටියට මගේ පෞද්ගලිකවම ඒ 20 වෙනි සංශෝධනය එක්ක අර අපි 19 වෙනි සංශෝධනය සම්මත කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඉල්ලපු ඒ පරණ 20 වෙනි සංශෝධනය ගැට ගැහුවනම් ඔන්න 20යි 20ක් ගන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ විශේෂ සංශෝධනයේ තියෙන විධායක ජනතා හොස්කේ විතරයි. 19 වෙනි සංශෝධනය සම්මත කරන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට මෛත්‍රීපාල ජනාධිපතිතුමත් 44 දෙනෙක් කණ්ඩායමෙන් හැදිච්ච ඒ ආණ්ඩුවේ අගමැති රණවීර වික්‍රමසිංහ මහත්තයත් පොරොන්දු වුණා මැතිවරණ ක්‍රමයේ සංශෝධනයේ විශේෂ සංශෝධනය කියනවා කියලා. අන්න ඒ 20 වෙනි සංශෝධනයයි මේ 20 වෙනි සංශෝධනය එකට ගැට ගහිච්ච යම් සංශෝධනයක් එනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මම දන්නේ නැහැ. දිලාන් පෙරේරා හැරීර පාර්ලිමේන්තුවේ මම විධායක ජනාධිපතිතුමා අහෝසියට අත උස්සනවා. ඒක කිසි ගැටලුවක් නෙවෙයි කියන්න ඕනේ. මම අත උස්සන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් ගෙන අපි විශේෂ සංශෝධනයේ තුල ජයම්පති වික්‍රමනාත්න මහත්මයා කතා කරන ආකාරයේ දේශපාලන ගේම් එකක් මට පේන්නේ නැති නිසා. ජයම්පති වික්‍රමනාත්න මහත්තයලා දිගටම කරේ දේශපාලන ගේම් එකක්. අද ඇවිල්ලා 20 වෙනි සංශෝධනය ගැන පාරම්භයවට විධායක ජනතා අහෝසි කරන්න කියලා කිව්වට ජයම්පති වික්‍රමනාත්න මහත්තයලා කරේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනවා මුවාවෙන් විධායක අගමැතිකම පස්ස දොරෙන් එක්සත් ජාතික පක්ෂයට ගණ්ඨ කරපු කූට කුමන්ත්‍රණයක් විනා ඒක විධායක ජනාධිපති ක්‍රමයේ ඇත්තටම අහෝසි කරන්නට ඒක පුද්ගලයෙක් වටා ඒක රාශි වෙන බලය අහෝසි කරන්නට ගත්ත උත්සාහයක් නෙයි. විවිධ රාජ්‍ය නෝන සංවිධාන අටවාගෙන ඒ රාජ්‍ය නෝන සංවිධාන වල තමන්ගේ දරුවෝ දාගෙන ඒ ඇයට ඩොලර් වලින් පවුම් වල විශාල මුදල් කුට්ටි ගෙවාගෙන ගහපු ගේම් එක තමයි ජයම්පති වික්‍රමනාත්න මහත්තයලා කරේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ වෙන දේශමාන වුණාම තියෙන්න පුළුවන්. මට ජනතා විමුක්ති පෙරමුණේ ගැටලු තියෙනවා සමහර දේශමාන කාරණා සම්බන්ධයෙන්. හැබැයි මේ 20 වෙනි සංශෝධනය තුළ ජයම්පති වික්‍රමනාත්න මහත්තයලා ගහපු ගේම් එක මට පේන්නේ නැහැ. ගේම් එක මට පේන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඒකේ තියෙන අඩුපාඩුව තමයි විධායක ජනාධිපති අහෝසි වුණායින් පස්සේ තියෙන මැතිවරණ ක්‍රමය මේ මැතිවරණ ක්‍රමයම නම් එන පාර්ලිමේන්තුව දුර්වල පාර්ලිමේන්තුවක්. මේ මැතිවරණ ක්‍රමයත් එක්ක කාටවත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න බෑ. ඒත් විධායකයක් නැත්තම් පාර්ලිමේන්තුව දුර්වල වුණොත් අපිට අවුරුද්දෙන් අවුරුද්ද මැතිවරණ තියෙන තත්වයකට යන්න සිද්ධ වෙවි අර ඉතාලිය වගේ. ඒ නිසා 20 වෙනි සංශෝධනය වර්තමානයේ තියෙන 20 වෙනි සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි යෝජනා කරපු අර 19 වෙනි සංශෝධනය ගේන වෙලාවේ අපිට පොරොන්දු වෙච්ච මැතිවරණ ක්‍රමය පිළිබඳ 20 වෙනි සංශෝධනය එක්කව කරන්න පුළුවන් නම් අපිට 2020 මැච් එකක් ගහලා වැඩි විතර කරගන්න පුළුවන්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නෙමෙයි මේවා කියන්නේ. මම පෞද්ගලිකව මගේ පක්ෂය මට මොන නීති දැම්මත් මැතිවරණ ක්‍රමයත් එක්ක ඒකාබද්ධ වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ආවොත් මම ඒකට අද්දකම උස්සනවා. මම පක්ෂයේ නීති 100% ක්‍රියාත්මක කරන කෙනෙක් නෙමෙයි. ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න ඕනේ කියලා අපේ කණ්ඩායම් රැස්වීමේ තීන්දුව අරගෙන හවස වෙනකොට අපේ පක්ෂයේ තීන්දුවක් ගත්තා. මේ ඡන්දය දීමේ වැලකීම්. නමුත් මමත් ලක්ෂ්මන් පෙරේරා ගෞරව මන්ත්‍රීතුමත් ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීතුමියත් නිශාන්ත මුතිර මන්ත්‍රීතුමත් අපි පක්ෂයේ තීනට එරෙහි වෙමින් ගිහිල්ලා අපි මේ අයවැයට විරුද්ධ ඡන්දය දුන්නා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල හරි මගට පක්ෂය ගන්නට කටයුතු කරන ගමන් ඒ ගන්න බැරි නම් පක්ෂයට එරෙහි වුණත් ගිහිලා ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්නට මම පසුබට වෙන්නේ නැහැ. මේ ඊළඟට එන මැතිවරණයෙන් ගෙදර යන්න සිද්ධ වුණත් අද මේ රටේ ජනතාව ඉල්ලා හිටින්නේ පැහැදිලිවම අලුත් ව්‍යවස්ථාවක් සහ සංශෝධනයක් ඉල්ලා හිටිනවා. හැබැයි ඉල්ලා හිටින සංශෝධන තුල විධායක ජනාධිපතිගේ අහෝසි කිරීම පමණක් නොවේ. විජයක ජනාධිපතිතුමාත් එක්ක ගැට ගැහිලා තිබෙනවා ආණ්ඩුකාරතුමාගේ බලතලත් එක්ක එන පළාත් සභා ක්‍රමය. ඒ නිසා ඒ වගේම දෙමළ භාෂාව කතා කරන ජනතාවට සුවිශේෂී ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒකට තියෙන වික්‍රම විසඳුම එයාට යම් දේශපාලන බලයක් දීමම තමයි. අන්න ඒ දේශපාලන බලය දීම කාරණාවත් එක්ක 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් වෙලා අර මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරන කාරණය අපිට අතුල් කරගන්න පුළුවන් නම් මට නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට අත් දෙකම උස්සන්න කිසිම බාධාවක් කිසිම පැකිලීමක් නැහැ. ඊළඟට අද මෙරටේ ජනතාව කවුරුත් අමතක කරන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ඒ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රශ්නය. අද දෙමළ භාෂාව කතා කරන ජනතාවට TNA සංවිධානය තමයි වැඩිපුර නියෝජනය දෙන්නේ. හරි, අද TNA එක TNA කියන එක SMA එක වෙලා තියෙනවා. SNA වෙලා තියෙනවා. ඒක සම්බන්ධන්ගේ නැෂනල් ආමි එක, එහෙම නැත්නම් සුමන්දිර නැෂනල් පක්ෂය වෙලා තියෙනවා. දෙමළ භාෂාව කතා කරන ඒ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට තමන්ගේ ජනතාව වෙනුවෙන් විසඳගන්න තියෙන ප්‍රශ්න ටික විසඳගන්න බැරි වෙලා තිබෙනවා. ඒ පක්ෂය එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ බූදලයක් බවට පත් වෙලා එක්සත් ජාතික පක්ෂයත් තමයි ඇති කරගෙන තිබෙන ඒ ඩීල් එක සහය ගිවිසුම නිසා. ඒ නිසා අද දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් වැඩිපුරම කතා කරන්න ඉන්න ඒ දෙමළ ජාතික සන්ධානයේ සමහර මන්ත්‍රීවරුන් අපිට ආපන ශාලාවේ හම්බුනාම, අපිට පුස්තකාලේ හම්බුනාම, අපිට පෞද්ගලික කතා කරලා කියන්නේ මමත් ඒ අයගේ ප්‍රශ්න වෙනුවෙන් දීර්ඝකාලි මැදිහත්වෙච්ච කෙනෙක් නිසා. ඒ අය කියන්නේ මේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් නෙලා ගන්න තිබිච්ච හොඳම අස්වැන්න වෙච්ච ඒ දෙමළ භාෂාව කතා කරන අයගේ ජාතික ප්‍රශ්නයේ විසඳුමක් ලබා ගැනීමේ අවස්ථාව මගහැරුණේ ඒ අයත් පිළිගන්නවා. ඒ අයට නායකත්වය දෙන කීප දෙනෙක් දේශපාලන වශයෙන් ඇති කරගත්ත පෞද්ගලික පරමාර්ථ ඉස්සරහට දාගෙන ඇති කරගත්ත දේශපාලන ඩීල් එක නිසා. එහෙම නැතුව දේශපාලන වශයෙන් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රශ්න දා ගැනීමට ඩීල් එකක් දාගන්න තිබුණු අවස්ථාව අහිමුණා කියන කාරණේ ඒගොල්ලෝ පිළිගන්නවා. ඒ නිසා නැදකට ටෙලිපි ස්පීක්
බේරගන්න. ඊට පස්සේ
මම කියන්නේ
පක්ෂේ වලට කතා කරන්න පුළුවන්.
ඔබතුමාලු කතා කරන්න තියෙනවනේ කට්ටිය ඉන්නවනේ. නෑ, ඔබතුමාගේ නෑ, මේක මගේ මතය කතා කරන්න මට ඉඩ දෙන්න ඕනේ. මොකද අපේ පළාතේ දැන් අපේ රටේ තාම මේ අපේ රටේ නැවත වරක් තමන්ගේ මතය කතා කරන අයට වෙඩි තියන කට්ටිය නෑනේ දැන්. ඒ නිසා මගේ මතය මට කතා ඉඩ දෙන්න ඕනේ. මගේ මතය කතා කරන ප්‍රශ්නේ තමුන්නාසේ උත්තර දෙන්න පුළුවන්. මේක මගේ මතය. මම පැහැදිලිවම දකිනවා ඉතාම ස්වර්ණමය අවස්ථාවක්. මම හැමදාම කියලා ඒක අන්තිම බස් එක තිබුණේ ප්‍රධාන පක්ෂ දෙක එකට වැඩ කරා සම්මුතිවාදී ආණ්ඩුව ඇතුලේ. ඒ වැඩ කරනකොට මේ ප්‍රශ්නේ විසඳගන්න ප්‍රධානතම අවස්ථාව මගහැරුණේ දෙමළ ජාතික සන්ධානයේ ඔක්කොම නෙමෙයි එක්කෙනෙක් දෙන්නෙක් නායකයෝ එක්කෙනෙක් දෙන්නෙක් ගහගත්ත වෙන දේශපාලන ඩීල් එකක් නිසා. එහෙම නැත්නම් ඒ ප්‍රශ්න විසඳගන්න පිටි මහඟු අවස්ථාව මගහැරුණා. ඒක ප්‍රකීක කියන්න ඕනේ. ඒ නිසා දැන්වත් ඇස් අරගන්න. මේ ගිය සතිය වෙනකන් දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ පත්තරවලට කිව්වේ මේ හැන්සා දෙකේ තියෙනවා කිව්වේ මොකද්ද? අපිට වැඩක් නැහැ විසඳුමක් ජනමත විචාර ගන්න නැතුව කියලා. දැන් ඔන්න ගිය සුමානිලා කියන පටන් ගන්න තියෙනවා නැහැ, එහෙම ජනමත විචාර ගන්න ඕනේ නැහැ, අවශ්‍යම අවශ්‍යමක් නැහැ කියලා. ඒ නිසා තමන්ගේ භාෂාවක තමන් ජනතාවගේ ප්‍රශ්නේ පත්තර දාලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක වෙනම ඩීල් එකක් දාගෙන ඒ ඩීල් එක හරහා පිටිපස්සේ දොරෙන් අගමැතිතුමාට අවශ්‍ය කරන බලය ලබා දීම සඳහා කටයුතු කිරීම නිසා තමයි අද දෙමළ ජාති සන්ධානයේ මන්ත්‍රීවරු අපිට කැන්ටිමේ හම්බුනාම, පුස්තකාලේ හම්බුනාම අපිට පැමිණිලි කරන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ පත්තර දාලා ඒගොල්ලන්ගේ සමහර නායකයෝ ඩීල් දාගත්තා වගේ. එහෙම ඩීල් දාගන්න වෙනත් සමහර නායකයෝ ඉන්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නය පිළිබඳව දිගින් දිගටම
ඔබතුමාට තව විනාඩි දෙකක පමණ කාලයක් තියෙනවා.
මට සාර්ථක දුෂ්පත් මන්ත්‍රණ
නිලධාරී ඒ කාලෙත් එක්ක තමයි.
ඒ නිසා මේ ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍යකම තිබෙනවා නම් දැන් දැනුත් ප්‍රමාද නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂ තුනත් අපි වගේ මන්ත්‍රීවරු තාම ඒ ජාතික ප්‍රශ්න විසඳ ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් නිශ්චය වශයෙන් හොයන්න අපේ දේශපාලන වාසි නැතුව සූදානම්. හැබැයි ඒක දේශපාලන වාසි ගන්න හදනවා නම් සමහර අපේ රටේ කුඩා පක්ෂවල නායකයෝ මැතිවරණ ක්‍රමේදී ආ බලන්නේ, විධායක ජනාධිපති ක්‍රමේදී ආ බලන්නේ තමන්ගේ ජන කණ්ඩායමට ප්‍රශ්න විසඳන නෙවෙයි, තමන්ට කොහොමද ඒකෙන් වාසියක් ගන්නවා කියන කාරණා ඉස්මතු කරගන්න. එහෙම බලන්නේ නැතුව අලංගෝ මේ ප්‍රශ්නේ දිහා බලනවා නම් මම හිතනවා අපිට මේ ප්‍රශ්නේ බේර ගන්න පුළුවන්. අද උදේවරුේ මහින් සමරසිංහ මන්ත්‍රීතුමා මම කැමැතියෝ එතුමා ගැන සමහර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උත්සාහයක් ගත්තා. ආණ්ඩුවත් සමග ජනීවා වල පවතින ප්‍රශ්නෙට අපක්ෂපාතී යම් ප්‍රවේශයකට එන්න. හැබැයි ඒකට ලැබුණු උත්තරය බොහොම ප්‍රහාරාත්මක උත්තරයක්. ඒ නිසා තමයි අපි දිගින් දිගටම එතුමාගේ උදවියට කියන්නේ මේක තේරුම් ගන්න, මේක තියෙන්නේ අවංගෝම ජනීවා වල ප්‍රශ්න විසඳගන්නටවත් විධායක ජනාධිපති මහෝෂි කිරීමටවත් මැතිවරණ ක්‍රම වෙනස් කිරීමටවත් දෙන උත්සාහයක් නෙමෙයි. මේක තියෙන වෙන දේශපාලන බලපොරොයක්. ඒ දේශපාලන බලපොරොය එක්ක කතා කරනකොට අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ අයවැය එක්සත් ජාතික පක්ෂයේ අවසාන අයවැයසේ සලකන්න. ඒ නිසාම අවසානයේ කියන්න ඕනේ මේ පොඩි අභියෝගයක් කරා මුජිවර් රහමන් මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාට දැන් ජනාධිපතිවරණ කියන්න කියලා. උදේවරුේ ජනාධිපතිතුමා මහත්තයා කියනවා ආය ජනාධිපතිවරණ එපා කියලා. වර්තමානයේ මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තියෙනවා නම් ව්‍යවස්ථාව අනුව තියන්න පුළුවන් කොහොමද? එහෙනම් වර්තමාන ජනාධිපතිතුමා තරඟ කරන්න ඕනේ. එතුමා තරඟ කරන්නේ නැත්නම් එතුමාට ආයතනයක් තියන්න බෑ මේ නිසා ඉක්මනට. ජයම්පති වික්‍රමතුමාට කියන ආයතනයක් තියන්න එපා. අර පැත්තෙන් එක්කෙනෙක් කියනවා වහාම දැන් ඡන්දයක් තියන්න. නීත්‍යානුකූලව වර්තමාන ජනාධිපතිතුමා ඉල්ලන්නේ නැත්නම්
ඔබතුමන් කාලය අවසානයි.
ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තුල එකිනෙකා අතර තියෙනා වූ ප්‍රශ්න එක්සත් ජාතික පෙරමුණ ඇතුළේ ඉතිහාසයෙන් ප්‍රශ්න විසඳගත්තේ නැත්නම් මම හිතනවා අපිට බලාපොරොත්තු වෙන තරමට මේ ඊළඟ මාස 8වත් මේ ජනාධිපතිතුමාගේ කාලය තුළ මේ රටේ ප්‍රධානතම ප්‍රශ්න කි විසඳ ගන්න බැරි වෙනවා. ඒ නිසා මම කියන්නේ ගරු සභාපතිතුමනි මට නම් පේන්නේ මේ ඉදිරිපත් කළ තියෙන අයවැය මංගල සමරෙම ඇතුම ඉදිරිපත් කරා මේ මංගලගේ අයවැය එක්සත් ජාතික පක්ෂයේ ආමංගල අයවැය කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු වජිර අබේවර්ධන මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන් මම හිතන්නේ ජනාධිපති කාර්යාලයත් අග්‍රාමාත්‍ය කාර්යාලයත් ඒ වගේම උපරමාධිකරණ මිනිස්චිකාරවරණුත් අමාත්‍ය මණ්ඩලයත් ඇතුළු ආයතන 25ක් සම්බන්ධයෙන් වැයශීර්ෂය ගන්න වෙලාවේ මම එක කාරණයක් ගැන පමණයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මන්ත්‍රීතුමත් මහජන නියෝජිතයෙක් හැටියට පොළොන්නරුව දිස්ත්‍රික්කෙ වෙන්න පුළුවන්, ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කෙ වෙන්න පුළුවන්. විශේෂයෙන් අපේ රජයේ විසින් ඇති කරපු කොමිෂන් සභා හරහා ඇති වී තිබෙන යහපත් ප්‍රතිඵල සහ අයහපත් ප්‍රතිඵල කියන කාරණා දෙකම මම හිතනවා ඉතාම කල්පනාවෙන් බලන්න සිද්ධ වෙනවා රජයක් හැටියට. මම ඇමුකන් දුන්න අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඒ ගැන ඒ අංශය පිළිබඳ මම අහගෙන හිටියා. එතුමා හොඳ විග්‍රහයක් කළා. ඇත්ත වශයෙන් ගරු කථානායකතුමාගේ අවධානය සමස්ත පාර්ලිමේන්තුවේම යොමු කළ යුතුව තිබෙනවා. කොමිෂන් සභාවල කාර්ය සහ කර්තව්‍යයෙන් ආණ්ඩුවක් හැටියට පාලන පක්ෂය හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සුප්‍රීම් මහජනතාව විසින් ලබා දෙන මැන්ඩේට් එක කෙසේද ක්‍රියාවට නැංවීමට තිබෙන බාධා සහ ඒවා නිරාකරණය කර ගැනීම මං හිතන්නේ කථානායකතුමා විසින් නැවත සලකා බැලිය යුතුව තිබෙනවා. මොකද මම ඇමුකන් දුන්න අනුර කුමාර දිසානායක මන්තුමා කියපු කාරණේ සම්පූර්ණ ඇත්ත සත්‍ය. මේ කොමිෂන් සභාවලින් රටක අමාත්‍යාංශවල සංවර්ධනයට සිදුවන හානිය සහ ඒ සඳහා සිද්ධ වෙන පාඩුව මම හිතනවා ගණනය කරලා බලලා මේක අපි නිවැරදි කරගත යුතුව තිබෙනවා. එසේ නොමැති වුණොත් රාජ්‍ය පාලනය කරන කණ්ඩායම හැටියට, එහෙම නැත්නම් රජයේ පාලන කණ්ඩායම හැටියට බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනවා. ඒ නිසා මම මුළු සමස්ත අපේ සියලුම නියෝජිතයන්ගේ අවධානය යොමු කරන්න කැමතියි. කොමිෂන් සභා ඇති කළා අපි සද්භාවයෙන් ඇති කරපු කොමිෂන් සභා හරහා සිදුවුණු හොඳ දෑ වගේම සිදුවන බරපතල ආකාරයේ සිදුවන ක්‍රියාවලිය ඒක විග්‍රහ කරන්න මේ විනාඩි 9ක කාලේ මදි. නමුත් මට ඕනකම තිබුණා මේකට අවධානය යොමු කරවන්න. සමස්ත කොමිෂන් සභා හරහා සිදුවන බරපතල හානිය ගණනය කිරීමක් සිදු කළ යුතුව තිබෙනවා. සමහර ලිපියක් මාස 6ක් 8ක් 10ක් යනකම් පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වීම තුළ අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වයට තිබෙන බාධා කථානායකතුමා අවස්ථාවක් ලබා දී යුතුව තිබෙනවා. ඒවා ලිඛිතව කථානායකවරයාට ඒ අමාත්‍යාංශ වලින් බාර දීමෙන් අනතුරුව ඒවා විභාග කළා කොහොමද අපි මහජන නියෝජිතයන්ගේ ප්‍රශ්නවලට අහුම්කම් දෙන්නේ. දැන් උදාහරණයක් චාල්ස් මන්ත්‍රීතුමා මෙතන ඉන්නවා. චාල්ස් මන්ත්‍රීතුමා නිතර ඇවිල්ලා ප්‍රශ්න ගණනාවක් මණ්ඩාර මේව ඉදිරිපත් කරනවා. අනෙක් මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරනවා. මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමා හැටියට ඔබතුමා ඉදිරිපත් කරනවා. එතකොට මේ ප්‍රශ්න සමග ඇලිලා තිබෙන ඒ තත්වය මම හිතනවා පාර්ලිමේන්තුවේ කතානායකතුමාට යොමු කිරීම තුළ ඒවා නිවැරදි කරගත යුතුව තිබෙනවා. එහෙම නැති වුණොත් අර අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා වගේ මෙහි සුපරීක්ෂාවක් කතානායකවරයා හරහා සිදු නුනොත් බරපතල ගැටලු රාශියක් ඇති වෙලා තිබෙනවා. ඒ ගැන අපිට දවසක පාර්ලිමේන්තු විවාදයක් කළොත් මං හිතනවා සියලුම අමාත්‍යාංශ කරුණු ඉදිරිපත් කරයි. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා වහාම මේ කොමිෂන් සභාවට අවශ්‍ය කරන මේ ගයිඩ්ලයින්ස් රෙගුලේෂන් සහ ඒවයින් සිදුවන හානිය ගණනය කළ යුතුව තිබෙනවා. එහෙම නැත්නම් මේවයින් සිදුවන බරපතල හානිවලට අමාත්‍යාංශ පමණක් වග කියන්න බැරි තැනකට යා යුතුව තිබෙනවා ඉදිරි කාලෙදී. ඉදිරි කාලෙදී මේවා අපි නිවැරදි කරගන්න ඕන. නිවැරදි කරගන්න බැරි නම් අපේ යුතුකම තමයි සත්‍ය තත්වය පාර්ලිමේන්තුවේ හැම වෙලේ ඉදිරිපත් කිරීම, නිවැරදි කර ගැනීම. නිවැරදි කර ගැනීමට නොහැකි නම් එවැනි තත්වයක් ඇතිවීමට තුඩු දුන් හේතු අදාළ ආයතන දැනුවත් කිරීම සඳහා අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ නිසා අපි කොමිෂන් සභා ඇති කිරීමේ 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඒවා ශක්තිමත් කරලා තියෙනවා. අගෝස්තු 17 වෙනිදාන් පස්සේ තවත් ශක්තිමත් කරලා තිබෙනවා. ඒ ශක්තිමත් කිරීම හරහා රටේ සංවර්ධනයට සිදුවනවා නම් බාධාවක්. රටේ සංවර්ධනයට අපි ලක්ෂ 15ක් රාජ්‍ය සේවක යාන්ත්‍රණය පඩි වැඩි කළා, ශක්තිමත් කළා, ඒ අය හරහා ගන්න තිබෙන ක්‍රියාදාමයට බාධාවක් සිදුවනවා නම් මම හිතනවා ඒක බරපතල තත්වයක් මතුවෙලා තිබෙනවා. මට මේකේ එක කාරණයක් දෙයක් ඕන නම් උදාහරණ හැටියට කියන්න පුළුවන්. සමහර වෙලාවට දැන් අපේ අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලක් තට්ටු 22ක ඉදි කරාම එතකොට ඒ ගොඩනැගිල්ලේ අනාගතයේ අවශ්‍යතාවය සඳහා අවශ්‍ය කරන යම් යම් නිලධාරීන් එහෙම නැත්නම් ප්‍රිමිසස් මැනේජර් කෙනෙක් වගේ කෙනෙක් අපි ඉදිරිපත් කරාම මේ අයට මේ පිළිබඳ අවබෝධයක්, සංකල්පයක්, කල්පනාවක් කිසිම හැඟීමක් නැහැ. ඒ අය හිතනවා ඒක තව කාට හරි කරන්න පුළුවන් කියලා. මම හිතනවා ඒ අයට තේරෙන්නේ නැහැ එවැනි සම්පූර්ණයෙන්ම කම්පියුටරයිස් වෙච්ච ගොඩනැගිල්ලක් ඉදි වුණාම ඒකේ ප්‍රිමිසස් මැනේජර් කෙනෙක් ඉදින වටිනාකම් පිළිබඳ අවබෝධයක් නැහැ. ඒකෝට ඒගොල්ලෝ කියනෝ නැහැ ඒක තව කාට හරි කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. කොමිෂන් සභාවට ප්‍රතිපත්ති තීරණය කරන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කොමිෂන් සභාවේ යුතුකම පාර්ලිමේන්තුව හදන පාර්ලිමේන්තුවෙන් අපි අනුමත කරන අපේ යම් යම් කරුණු කාරණා ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ගයිඩ්ලයින්ස් පෙන්වීම පමණයි. ඒ නිසා රෙගුලාසි හදලා දීම කිරීම යුතුකමක්. හැබැයි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කොමිෂන් සභාව මැදිහත් වුණොත් මම හිතනවා බරපතල තත්වයක් අනාගතයේ ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මූලාසන ආරූඪ මන්ත්‍රීතුමාට මම මතක් කරේ ගරු කතානායකතුමාගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා වගේ සමස්ත කොමිෂන් සභාව සම්බන්ධයෙන් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්වය ගැන කරුණු ඉල්ලුවොත් මට නම් පුළුවන් කොමිෂන් සභාව සියල්ල ගැනම තොරතුරු සියල්ලක්ම සපයන්ට එක් එක් වශයෙන් අපිට ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. උදාහරණයක් ඇටියට ගත්තහම අපි නීති නිලධාරියෙක් අමාත්‍යාංශයට ගන්නකොට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටි දිහා බැලුවාම කනගාටුදායකයි. එතකොට එවැනි වැරදි බඳවා ගැනීමේ පරිපාටියක් නීති නිලධාරිය බඳවා ගැනීමට සුදුසුකම ඔහුගේ පළවෙනි නීති වෘත්තිය ලබාගත් දිනේ සිට වයස්ගත වීම නම් එතකොට ඒ අමාත්‍යාංශයට ලැබෙන නීති නිලධාරියගෙන් අවශ්‍ය ඉලක්ක සම්පූර්ණ කරන්න බැරුව යනවා. ඒ නිසා මම හිතනවා විශේෂ අවධානයක් ගරු කතානායකතුමා යොමු කළ යුතුව තිබෙනවා අමාත්‍යාංශ තුල ඇති වී තිබෙන බරපතල ගැටළු වලට මුහුණ දීම සඳහා අවශ්‍ය ඉලක්ක සම්පූර්ණ කරගන්න අවශ්‍ය විදියට අලුතෙන් අපිට හිතන්න වෙලා තිබෙනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මම ඊට වඩා කරුණු කියන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම අහගෙන හිටියා එතුමා කිව්වා අල්ලස් දෙපාර්තමේන්තුවේ පඩි වැඩිවීම සම්බන්ධයෙන්. අත්වාසේ ඒක මම හිතනවා වැඩි විය යුතු කාරණයක්. නීතිපති දෙපාර්තමේන්තුව සමග ගලපලා කරුණු කිව්වා. මම හිතනවා ඒ ගැන අපේ අගමැතිතුමාගේත් රජයේත් අවධානය යොමු වෙයි. ඉක්මනින් ඒ සම්බන්ධයෙන් අල්ලස් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න නිරාකරණය කරන්න. හැබැයි විශේෂයෙන්ම මේ ඇතිවෙලා තිබෙන මේ තත්ත්වය අනිවාර්යයෙන්ම ගරු කථානායකතුමාගේ විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙනවා මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා. මොකද ඇතැම් ආයතන ගත්තොත් අපේ රටේ දැන් මගේ අමාත්‍යාංශයේ තිබෙන රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ගත්තොත් අවුරුදු 155යි, අවුරුදු 155ක් වයසයි, ලෝක රටවල් 249යි. අග්‍රාමාත්‍යතුමා මට ලිපියක් එවමින් කියනවා ඔබේ දෙපාර්තමේන්තුව ලෝකයේ 170 වැනි තැන. එතකොට මේ දෙපාර්තමේන්තුව ලෝක රටවල් 249යි, මේ දෙපාර්තමේන්තුව ලෝකගත ලැයිස්තුවේ අපි ඉන්නේ 170 වැනි. ඒ 170 වෙනස් කරන්න යම් යම් යෝජනා එරිහාම හිතන විදිය බැලුවාම බොහොම කනගාටුදායකයි. එතකොට ඒ නිසා කොමිෂන් සභාවල කාර්යභාරය ගැන අපිට නැවත සිතා බැලිය යුතුව තියෙනවා ගරු
කථානායකතුමනි.
අපි මේ දෙපාර්තමේන්තුව උදාහරණයක් ඇටියට මේ 16 වෙනිදා විශාල ප්‍රතිසංවිධානයකට තල්ලු කරලා තියෙනවා අවුරුදු 155කට පස්සේ. ඒ නිසා මෙවැනි ආයතන පාලනය කරන අංශ පිළිබඳ පාර්ලිමේන්තුවේ මීට වඩා දැඩි අවධානයක් යොමු යුතුව තිබෙනවා. ඒ අවධානය මම හිතනවා ගරු කථානායකතුමාගේ යොමු වෙයි. ඒ අනුව ගරු කථානායකතුමා වෙත මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියා කළ යුතුයි කියලා මම මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
අමාත්‍යතුමාට.